අපි දුක්ඛාපටි පදා කිප්පාවිඤ්ඤාවයි කරන්නේ. ඕගොල්ලංග මේ වගේ කොලයක් ඇති දුක්ඛාපටි පදා කිප්පාවිඤ්ඤා කියලා. ඒ වගේම ඕගොල්ලංග ඇති මේ තෙවිලි ප්‍රතිපදා සූත්‍රය. ඒක පිටුව 21. එතකොට අපි මේ තෙවිලි ප්‍රතිපදා සූත්‍රයෙන් පටන් ගත්තොත් තථාගතයන් වහන්සේ පෙන්නවා මහණෙනි දුක්ඛාපටි පදා කිප්පාවිඤ්ඤාණං කවර මාන්නේ මේ සස්නේ මහාන කයේ අසුභයන් නුවණින් දක්නා සුළු වේ. ආහාරයේ පිළිකුල් සංඥා ඇත්තේ සවලෝකයේ උකටලි සංඥා ඇත්තේ සීල සංස්කාරයේ මිෂේ අනිත්‍ය නුවණින් බලන සුළු වේ වෙසේ. රෝගී සිද්ධි මරණ සංඥාව මැනවින් එළඹ සිටියේ වේ. ඒ ශ්‍රද්ධා බලේ, හිරි බලේ, ඕතප්ප බලේ, විරිය බලේ, ප්‍රඥා බලේ යන මේ පංචසේක බලයන් ඇසුරු කොට වෙසේ. ඔහුට ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන පංචේන්ද්‍රිය අධිමාත්‍ර 15 වෙති. ඒ පංචේන්ද්‍රයන්ගේ අධිමාත්‍රතාවයෙන් ආශ්‍රවක්ෂේපිනිස ආනන්තරික මාර්ග සමාධියට ශීඝ්‍රව පැමිණ. මාන්නේ මේ දුක්ඛාපටිපදා කිප්පාවිඤ්ඤායයි කියලා. එතකොට ඔයගලන්ට පේනවා මේ ප්‍රතිපදාවේ කාරණා පහක් තියෙනවා නේද? ආහාරයේ පටික්කුලතා සංඥා මතකද අපි බැලුවර වමනිය කියලා බැලුවේ. ඊට පස්සේ ජරායිස්මෙන් ඇදිච්ච ජරාලී කියලා අපි දෙතිස් ගුණපේ සීකලා. එතකොට සබ්බලෝකී අනුග්‍රහත සංඥාව හලිතකාණී සූත්‍රයත් එක කළා. සබ්බ සංකාරේසු අනිච්ච සංඥාවයි සබ්බලෝකී අනුග්‍රහත සංඥාවේ දෙකම දතතු මුඤ්ඤම් පවටිති ගාතාවත් එක්ක ඊහවස කරා. මරණ සංඥාව ඔගොල්ලෝ පළවෙනි දවසේ කළා, ඊයේත් කළා, අදත් කරන්න පුළුවන්. මේ පහ කළාම ඔගොල්ලෝ ශ්‍රද්ධා, හිරිය, ඕතප්ප, විරිය, ප්‍රඥාගින් සේක බලයන් ඇසුරු කරගෙනයි වාසය කරන්නේ. ඒක නිසා ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥාගින් පංචේන්ද්‍රයන් අධිමාන්තව පහළ වෙලා තියෙනවා. ඒ කියන්නේ ෂාප් විදිහට යගේ තියෙනවා. පංචේන්ද්‍රයන්ගේ අධිමාත්‍රතාවයෙන් ආශ්‍රවක්ෂේපිනිස ආනන්තරික මාර්ග සමාධියට සීක්‍රෝ පැමිණෙනවා. එයා ඉක්මනින් ආශ්‍රව නසන මාන්නේ මේ දුක්ඛාපටිපදා කිප්පාවිඤ්ඤායයි කියවලගේ. එතකොට දැන් මේ මුගලන් හාමුදුරුවෝ ආශ්‍රව නැසුවේ මේ ප්‍රතිපදාව භාවිතා කළා, දුක්ඛාපටිපදා කිප්පාවිඤ්ඤා. ඉතින් මේ ප්‍රතිපදාව කළාම දැන් ඔයගොල්ලෝ එනවා මේ දුක්ඛාපටිපදා කිප්පාවිඤ්ඤාමයි අපි සාකච්ඡා කළේ. ඔයගොල්ලන් අර දැන් කොලේට ගත්තොත් ඒ කොලේ ওই ප්‍රින්ට් අවුට්ස් වල තියෙන්නේ. ඒක කළාම ඕගොල්ලෝ එනවා මේ දෙවිනි ධානිය කියන එකට. ඒ දෙවිනි ධානයට එන්නේ කොහමද? විවිච්ඡේව කාමේ විච්ඡාකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකදම් ප්‍රීති සුඛං ප්‍රථම ධානං උපසම්පච්ච විහෙරති කියලා පළවෙනි ධානයට සම්බන්ධයි. එතකොට මේ පළවෙනි ධානයේ විතක්ක විචාර කියලා කියන්නේ නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංස. නෙක්ඛම්මේ සඳහා තමයි අපි දෙතිස් ගුණ වේ කියන එක සීකලේ. එතකොට අර මල මුත්‍රා ගොඩක් කියලා ගත්තාම ඕගලංගෙ සිත ගැලවිලා ඕගලන්ට පුළුවන් වෙනවා දැන් ප්‍රීතිය සහගතෝ ඒ පළවෙනි ධානයේ ඉන්න. ඔගොල්ලෝ ප්‍රීතියට සතුටු හැබැයි මේ ප්‍රීතිය ලබා ගැනීම සඳහා කමඨානේ මිලක් ගෙවන්න වෙලා තියෙනවා, කෙස්ලොම් කියලා හිතන්න ඕන. මේක ඔගොල්ලෝ මතක තියාගන්න ඕන. මේ කෙස්ලොම් කියලා ගත්තාම මල මුත්‍රා බෝට්ටුවේ තමයි තියෙන්නේ කියලා. එතකොට විතක්ක ਵਿਚාර කරන්න ඕන. අන්න එතෙන්දි පෙන්වනවා විතක්ක ਵਿਚාරාණං ූපසම අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝති භාව අවිතක්කං අවිචාරං සමාධිදං ප්‍රීති සුඛං ဒုတိය ධානං උපසම්පච්ච විහෙරති. දැන් කය ගැන විතක්කයක් ਵਿਚාරයක් නැහැ. වේදනා ගැන තියෙන්න පුළුවන්. එතකොට එයා මේ දෙවිනි ධානයේ ප්‍රීතිය සාගත වෙයි. ඒක තමයි මේ පෙන්නා දීලා තියෙන්නේ. එතනින් අපි එනවා වේදනානුපස්සනාවට. මතකද අපි මේක කළා? කොහොමද කළේ? ඉති වේදනා, ඉති වේදනාය සමුදයෝ, ඉති වේදනාය අස්තංගෝ නේද? පළවෙනි දවසේ කළේ වේදනාවේ සතුට සොයනෝ, ප්‍රකාශ කරනවා, පිළි අරගෙන තබාගෙන ඉන්නවා. එහෙම කළාම වේදනාවේ සතුට ඇති වෙනවා. ඒක තමයි නන්දිය නේද? එතකොට ඒකෙන් ඇති වෙන උපාදානයි. ඔතන උපාදානී කියන්නේ සීලබ්බත උපාදානී. අනාගත භවය දැඩිව ගන්න. උපාදානී භවය. තණ්හාව තමා තුළ භවතිනවා. භවෙන් ජාතිය ඇති වෙනවා. ජාතිය ඇති වුණා නම් ජරා මරණ ශෝක පරිදේව ඇති වෙනවායි කියලා බලනවා. එතකොට එතන අපි සමුදය කියන එක බැලුවා. දැන් ඊළඟට අපිට තියෙන්නේ අස්තංගමේ බලන්න. නාමි නන්දති නාභිවදති නාජෝ සායතිට්ඨති. සතට සොයන්නේ නැහැ, ප්‍රකාශ කරන්නේ නැහැ, පිළි අරගෙන තබාගෙන ඉන්නේ. එහෙම කරන්නේ නැත්නම් වේදනාවේ සතුටක් නැහැ. ඒ කියන්නේ නන්දියක් නැහැ. නන්දිය නිරෝධ වෙනවා නම් උපාදානයේ කියන එක නිරෝධ වෙනවා. ඒ කියන්නේ සීලබ්බත උපාදානයේ නිරෝධ වෙනවා. අනාගත භවයේ දැඩිව ගන්නෙ නෑ. උපාදානයේ නිරෝධ වෙනවා නම් භවයේ නිරෝධයි. පවතිනා වූ තණ්හාවක්. භවයේ නිරෝධ වෙනවා නම් ජාතිය නිරෝධ වෙනවා. එහෙනම් ජරා මරණ ශෝක පරිදේව නිරුද්ධ වෙනවා කියලා අපි බලමු. එතකොට ඒක කළාම ඕගොල්ලෝ එනවා මේ බ්‍රහ්ම විහාරයේ කියන එක. සතර අප්‍රමාණිය බ්‍රහ්ම විහාරයයි කියලා කියනවා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා නේද? ඉතින් ඕගොල්ලෝ ඊයේ මෙත්තාවෙන් අප්‍රමාණ්ඩ යන හැටි ඉගෙන ගත්තා නේද? කොහොමද කළේ? දුක්ඛාපටිපදා දන්දා විඤ්ඤාව නේද? එතකොට ඒකේ මුළු කාරණා ඔක්කොම ටික බලන්න ඕනේ නැහැ. අර දුක්ඛේ ඉඳන් අපිට පුළුවන් වෙනවා. ඒ දුක්ඛේ ඉඳන් බලන්න පුළුවන් වෙනවා කියන්නේ. දැන් බලන්න මෙතන මේ දෙවිනි ධානයේදී ඕගලන්ට තිබුණ ප්‍රීතියක් නේද? ඉතින් ඕගලන්ට මේ වේදනානුපස්සනාවේදී හිතෙන්න පුළුවන් ඒ ප්‍රීතියේදී අපි මේ සමුදයස්තංගමයි බලන්නේ කියලා. ඒකත්යි තියෙන්නේ. හැබැයි ඕගොල්ලෝ දන්නවා මේ හැම වේදනාවක්ම දුකේ ඇතුළත් නේද? ලෝභ දෝෂ මෝහ භාවනා කළානේ. එතකොට යන් ඉතින් මේ දුක්ඛ ආර්ය සත්‍යයෙන් පටන් අරගෙන ඔගලන්ට පුළුවන් ඊටු ටික බලන්න. දුක්ඛාපටිපදා දන්දා විඤ්ඤා. ඉතින් අපි ඒක මතක් වෙන්නත් එක්ක මුලින් ඉඳන් බලමු. මොකක්ද ඒකේ තියෙන්නේ? ආහාරේ පටික්කුරුතා සංඥාව, තෙතිස් කුණු ප්‍රභාවනාව, සබ්බ ලෝකේ අනබරත සංඥාව, සබ්බ සංකාරේසු අනිච්ච සංඥාව, මරණ සංඥාව නේද? එතකොට මේ පහ කළාම ප්‍රථම ධානයට ආව. ප්‍රථම ධානයෙන් කාය අනුපස්සනාව කළා. ඒකෙදි අවබෝධ කරගත්තා පටිච්ච සමුප්පාදයේ පුරුක භවපච්චයා ජාති. ඒ අවබෝධය සහගත වූ ධානයේ දිබ්බ විහාරේ අන්‍යා නිර්වාණය ස්පර්ශ කරා. එයා තේරුම් ගත්ත මං හැමදාම හිටියේ ගොම්බෙට්ටි ඉන්න පණුව වාගේ, ගොම්බෙට්ටම කකා ඒක පීන පීන හිටියේ කියලා. දැන් ඊට වඩා උතුම් නිර්වාණය තියෙනවා. එහෙමනම් ඒ ගොම්බෙට්ටෙන් එළියට පැනගන්න එයාට විරියක් ඇති වුණා නේද? අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගං ආදී බජාති. අපිට ඉපදෙලා නැති ලාමක පාපක අකුසල කර්මයෝ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, වේසා විතක්ක. අර ගොම්බෙට්ටේ කොළපාට කෑල මං කාරණෑ කියලා හිතුවොත් මං ගොම්බෙට්ටට වැටෙනවා. ඒක කාම විතක්ක. ඒක එපයි කියලා එයා විරියෙන් යුතුව ඉන්නකොට එයා දැක්ක ගොම්බෙට්ටේ ඉන්න පණුවා. ඒකෙම ඉපදිලා, ඒකෙම ජරා වෙලා, ඒකෙම ලෙඩ වෙලා, ඒකෙම මැරලා යනවා. ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුක්ඛ ආර්ය සත්‍ය දැක්ක. අන්න එතනින් පටන් ගන්න පුළුවන්. දැන් ඒ පාර යාට පෙන්නා මේ ගොම්බෙට්ටි ඉන්න පණුව කිසිම ආකාරයකින් සනീപ කරන්න බෑ. මොන බේත දුන්නත්, මොන ධර්මයේ ඉගැන්නුවත් ඒ ගොම්බෙට්ටි ඉන්න පණුව මැරෙනවා, මැරෙනවාම තමයි. සත්‍යාදිත්‍යණයට ආව නේද? මේ ලෝකේ තියෙන ඔක්කොම මුසා මෝස ධර්මයන්. යම් කිසි සත්‍යයක් අමෝස ධර්මයක් තියෙනවා නම් නිර්වාණය විතරයි. එහෙනම් පවතින නැති විඥාණයට තියෙන කැමැත්ත බැහැලා ගියා. පවතිනා වූ නිර්වාණයට කැමැත්ත ඇති වුණ ඡන්ද සමාධිය. ඡන්ද සමාධියට ඉන්නවා හතුරු දෙන්නේ අභිජ්ජා දෝමනස. ඒක නැති කරගන්න අපි ඉන්ද්‍රිය සංවර කරගත්තා. එතකොට සන්ත්‍රින්දියෝච නිපකෝච අපගබ්බෝ කුලේසෝ අනුගිද්දෝ කියලා එමෙත්ත සූත්‍රේ භාවනාව කරගෙන ගියා නේද? අන්තිමට නහි ජාතු ගබ්බසෙයයන් පුනරේතිති කියලා ගත්තා. එතකොට අර දුක්ඛේ ඉඳන් දුක්ඛ සත්‍යේ ඉඳන් ඔය මෙත්ත අප්‍රමාණය දක්වා කාරණා පහ මේ දෙක අතරට එන්න ඕන. මෙත්තව නැත්තම් මේක දිගේ ගමන් කරන්න බෑ. අනිත් අතට බලන්න ඇයි අපි මෙත්තව වඩන්නේ? ඔය රූපය නිසා අපි හැමෝටම හානියක් සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි 100ට තරහ යන්නේ මොකද? මේ රස අංකුර ගිහිල්ලා නේද? ටේස්ට් බඩ්ස් ගිහිල්ලා. ඉතින් යා ජරාවටපත් වුණා වගේ අපි හැමෝම ජරාවටපත් වෙලා තියෙනවා. ඒකට රූපේ නිසා අපිට හානිය සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඔක ඕගොල්ලන්ගේ පූර්ව කර්මයනේ. ඉතින් ඒක නැති කරගන්න බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මොකද්ද? බේත මෙත්තාව. ඒකට අනිත්‍යතට අපිට පේනවා. දැන් අපිට විද්‍යාමාන වෙච්ච සත්‍යයක් පේනවා. මේ ශරීරය හදාගත්තා කියලා කියන්නේ අපි කාමයේ වරදවා හැසිරලා තියෙනවා. කාමී වරදවා හැසිරුණා නම් අපිට මෝහය තියෙනවා. අන්න එහෙනම් මෝහය තියෙනවා අපිට ලෝභයයි දේශයයි ඇති වෙනවා. අන්න එහෙනම් ඒව තියෙනවා කියලා දැනගෙන ඒක පහ කරන්න තමයි මේ විරිය. උප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය චන්දං ජනේති වායමති විරිය ආරබති චිත්තං පග්ගං ආති පජාති. අපිට ඉපදිලා තියෙන ලාමක පාප කෞසල කර්මයෝ ලෝභ දේශ මෝහ. එතකොට ඒව පහ කරන්න අපි විරියක් භාවිතා කරනවා. ඒ විරියෙන් යුතුව ඉන්නකොට දැන් බලන්න අපිට මෙහෙම දෙයක් පේනවා. මේ වේදනානුපස්සනාවදී අපි දැක්කා අපි මෙතන මේ වේදනාවට තණ්හා වෙලා තමයි මේ දුක්ඛය ඇති වෙන්නේ නේද? මෙතන බ්‍රහ්ම විහාරෙදි දැක්කා දුකයි කියලා. එතකොට එහෙනම් අපිට පේනවා දුක්ඛ සමුදාය සත්‍යය. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. මතකද අපි මේක පැහැදිලි කළා පළවෙනි දවසේ. ඔයගොල්ලෝ රස්සාවක් කළා මුදල් උපයාගෙන බිල් ගොඩාක් ගෙව්වා නේ. ලයිට් බිල, වතුර බිල ආදී වශයෙන්. ගෙදර කුලිය ගෙව්වට පස්සේ අන්තිමට රුපියල් 10ක් අපිට ඉතුරු වෙනවා. ඒක අරගෙන ගියා අඹ ගෙඩියක් ගන්න කියලා. එතකොට මේ අඹ විකුණන මුදලාලි අඹ වර්ග දෙකක් විකුණනවා. අපිට හම්බුනේ කුණු අඹ ගෙඩිය. කුණු කෑල්ලක් කපලා කන අවස්ථාවේදී අර රසයක් එහෙම ඇති වුණා. ඒකෙන් අපිට කාම තණ්හාව කියන එක ඇති වුණා. ඊට පස්සේ ඕගොල්ලෝ ජීවිතයේ අර්ථ දක්වා ගත්තා. මේක තමයි මං කරන්නේ. ඊට පස්සේ රස්සාවක් කළා මුදල් උපයාගෙන බිල් ගොඩාක් ගෙවලා රුපියල් 10ක් ඉතුරු කරගෙන අඹ ගෙඩියක් කාලා ජීවත් වෙනවා කියලා චේතනා කළා. අන්න ඒකෙන් තමයි මේ භව තණ්හාව කියන එක ඇති වුණේ. දැන් කාම තණ්හාවේ භව තණ්හාව ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ ඕගොල්ලෝ කාලයක් ගිහිල්ලා කියනවා ඔය කුණු අඹ ගෙඩිය මට නැති වුණත් කමක් නෑ. අඹ ගෙඩිය කාලා ඇති වෙන වේදනාව මට මොන ක්‍රමයකට හරි ඇති වෙනවා නම් මං ජීවත් වෙලා ඉන්න කැමතියි කියලා. අන්න ඒක තමයි විභව තණ්හාව. එතකොට ওই විභව තණ්හාව හරි ලොකුයි. ඒ කියන්නේ ඕගොල්ලෝ මේ ආකාස සංඥායතන වෙනි අරූප ධානයන් වල බොහෝ කාලයක් ඉඳපු නිසා ඉතින් ඒකෙන් ඇති වුණා වූ නිත්‍යභාවය තියෙනවානේ. ඒක බලපානවා ඔයගලන්ට. දැන් ආකාස සංඥායතනි මහා කප්ප 20000ක් ඉන්න පුළුවන් නේ. ඉතින් එහෙම ඉඳුූපේක ගැන ඉතින් විඥානීය තුල තියෙනවා යම් කිසි හැඟීමක්. දැන් ඉතින් ඕගොල්ලෝ මැරෙනකොට ඕගොල්ලෝ හිතන්නේ මැරෙනවායි කියලා. ඕගොල්ලෝ කල්පනා කරන්නේ මට මේ පොඩ්ඩක් වැරදිලා තමයි මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. මං කලින් හිටියේ අර ආකාස සංඥායතනි ආන්න ඒ වගේ හැඟීම් තියෙනවා. ඒ වන් නැත්තම් ඔය හරකේ ගොයන් කනකොට ඕගොල්ලෝ තඩි බානවන්නේ නේද? ඇට කඩලා කියනවා මූණම ඊට පස්සේ මේ පලාතේවත් දෙන්න නැහැ කියලා. නමුත් එහෙම ධාරක කොහෙන් අර රිංග ගන්නවා නේද? එතකොට මේ විභව තණ්හාව හරි ලොකුයි. දැන් බලන්න අපි දැක්කා මේ දුකයි කියලා දැක්කා. ඊළඟට මෙතන පේනවා දුක්ඛ සමුදාය සත්‍යය. ඉතින් අපි හැමදාම ගිරව වගේ ඔබ කී කියා ඉන්නවද? දුකයි, දුක ඇති වෙන්නේ තණ්හාව නිසා කියලා. අපි එනම් පිළියමක් කරනවා නේද? අපි ඒක අතහරිනවා. අන්න ඒක තමයි චාගාදිඨාණී කියලා කියන්නේ. සියලු උපදීන්ගේ දුර්ලීමක් ඇද්ද තෙල උත්තම වූ ආර්ය ත්‍යාගයයි කියලා කියනවා. එතකොට ඒ උපදීන් කියලා කිව්වහම වෙන්නනවා මේ ක්ලේශයෝ, ස්කන්ධයෝ, අபிසංකාරයෝ කියන ඒවා උපදීන් කියලා කියනවා. එතකොට ඒ අபிසංකාරයෝ කියලා කියන්නේ සංස්කාර ප්‍රවත්මට තියෙන කැමැත්ත. ඉතින් ඕක චූල නිද්දේශයේ වෙන්නනවා දස උපදී කියලා. ඉතින් ඒක වෙන්නනවා මේ තණ්හාව කියන එක උපදියක්. දිට්ඨිය කියන එක උපදියක් කියලා කියනවා. ඊළඟට මේ ක්ලේශෝ, ඊර්ෂ්‍යාව, මච්චරිය, ලෝභ දෝෂ මොහෝ ඒවා ඇවිල්ලා උපදීන් කියලා කියනවා. ඊළඟට පෙන්නනවා මේ කර්මය කියන එක උපදියක් කියලා. ඔය කර්මය කියන එක උපදියක් කියන එක බලන්න දැන් මේ අපි දන්නවා මේ කබලිකාර ආහාරයට මේ ගිද්දි ලෝභය සම්බන්ධ වෙලා තියෙනවා. විඥාන ආහාරයට පරාමාස කාය දෙය සම්බන්ධ වෙලා තියෙනවා. හොඳයි අපි හිතමු කතරක් වගේ එකක් අරගෙන මේ උඩ තියෙන සම්බන්ධතාවය ඔක්කොම අපි කපාගෙන යනවා. ඒ මොනොත් විඥාණයට තියෙන සම්බන්ධියත් කැපෙනවා නේද? එහෙමනම් විඥානයක් හැදෙනවද? අපි හිතන්නේ නැහැ කියලා නේද? නමුත් ඒක එහෙම නෙමෙයි. මෙන්න මෙයා ඉන්නවා. කවුද? ඉදං සච්ඡාවි නිවේස කාය ග්‍රාන්ථය. මේක හිතන්න ඕගොල්ලන්ගේ පූර්ව කර්මය කියලා. මේක තියෙනවා නම් ඕගොල්ලෝ අවිද්‍යා ආශ්‍රයෙන් කාමාශ්‍රයට ගිහිල්ලා රාගසල්ලේ මේ රූපේ ස්පර්ශ කරලා විඥානයක් හදනවා. ඒතර උඩින් කැපුවට හරියන්නේ යටින් ලියලා. ඉතින් ඕක පැහැදිලි කරනවා නම් ඔය පුරුෂයෙක් කාන්තාවක් දෙස බලන්නේ මම පුරුෂයා කියලා මානයක් අටවගෙන. එතකොට එයාට වෙනස් සිතුවිලි එනවා. පුරුෂයා පුරුෂයා දෙස බලන්නේ තව විදියකට. කාන්තාවක් පුරුෂය දෙස බලන්නේ මම කාන්තාව කියලා මානයක් අටවගෙන. කාන්තාව කාන්තාව දෙස බලන්නේ තව විදියකට. එතකොට මේ අසමානතාවය නිසා තමන්ට ඒ සිතුවිලි එනවා. ඕගලන්ට හිතෙන්න පුළුවන් ඉතින් ඕවා ඇති වෙලා තියෙන්නේ අපි මේ දන්නා තීරුම් තියෙන කාලවල කියලා. ඕවා සිද්ධ වෙලා තියෙන්නේ ඕගොල්ලෝ නොදන්නා කාලවලමයි. මට කියන්න පුළුවන් මම දවසක් දැක්කා එක පිරිමි ළමෙක් අවුරුදු 7-8ක් විතර ඇති වයස. ඔය ගහක පේරත්තක් පාත් වෙලා තිබුණා. ඒක අල්ලගෙන නැග්ගා. නැගලා ඉවරලා එයාගේ නංගි ඉන්නවා එතන 4-5ක දරුවේ. එයාටත් කියනවා මේ ගහට නගින්නේ කියලා. අම්මා ඔබ දිහා බලාගෙන ඉඳන් කිව්වා පුතේ මේ ගෑන් ළමයි ගස් නගින්නේ නෑනේ කියලා. ඒ පාර මෙයන් අල්ලගත්තා. ඒගොල්ලන්ට ඒව බැරිද? අපිට විතරද පුළුවන්? අන්න මම් පිරිමියා කියලා එකක් දාගත්තා නේ. ඉතින් එයා දැන් සින්දුවකුත් කියනවා මම පේර කඩන්න යනවා කියලා. ඇති පේරේකුත් නෑ. එතකොට දැන් ඉතින් මේ දැන් ওই ළමයා මොම් ගිහිලා ලොකු වෙලා කසාද වැදගෙන අපි හිතමු බැරට ගිහිලා නෝනත් එක්ක ගෙදර එනවා. එනකොට මිතුලේ තනකොළ එහෙම තියෙනවා. මේක දැක්කාම එයාට එකපාරට කල්පනා වෙන්නේ මොකද්ද? ආ මේ වගේ බර වැඩ අපේ නෝනට නම් කරන්න බෑ. ලෝන් මූවින් වැඩ නේද? මේව මට තමයි පුළුවන්. නෝනා එනවා ගේ ඇතුළට. කුස්සිය ළඟ බෑග් එක තියෙනකොට මෙයාට පේනවා මේක තමයි මගේ රාජ්‍යය. දැන් බෙලක් අය කියනවා නේද අපේ මහත්තයාට නම් සම්බෝලයක් අතදා ගන්න බෑයි කියලා. එතකොට ඔහොම ගිහිල්ලා මේ ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග නිසා ඒ කාන්තාව පුරුෂයෙක් දෙස බලන්නේ මම කාන්තාව කියලා මානයක් අටවගෙන. පුරුෂයෙක් කාන්තාව දෙස බලන්නේ මම පුරුෂයා කියලා මානයක් අටවගෙන. ඉතින් ඔයගලන්ට පේනවා මේ ස්ත්‍රී පුරුෂ කිව්වහම උතන තියෙන අවිද්‍යාවක් නේද? ධාතු ගොඩක් නේ තියෙන්නේ. එතකොට අපි අවිද්‍යාශ්‍රයේ කාමාශ්‍රයට යනවා. අරයා බලන එක සුඛයි කියලා වාගේ නේද? කාමාශ්‍රයෙන් රාගසල්ලයට ගිහිල්ලා එතනින් අපි මේ රූපේ ස්පර්ශ කරලා විඥානය සකසනවා. එතකොට ඊළඟට පෙන්නනවා ඔය දැන් පෙන්වුවේ කර්මය කියන උපදියක් කියලා. ඊළඟට පෙන්නනවා දුෂ්චරිතයන් කියන උපදීන් කියලා. ඒ කියන්නේ මේ පානාතිපාත අදත්තා දාන මුසාවාද එහෙම කරනවා කියන එක උපදියක් කියලා කියනවා. ඊළඟට පෙන්නනවා මේ ධාතු ආපෝ තේජෝ වායෝ පඨවි ධාතු උපදීන් කියලා පෙන්නනවා. ඊළඟට මේ සතර ආහාරය කබලින්කාර ආහාරය පස්ස ආහාරය මනෝ සංචේතන ආහාරය විඥාන ආහාරය ඒවා උපදීන් කියලා කියනවා. ඊළඟට පෙන්නනවා මේ පටිගිය කියන එක උපදියක් කියලා. ඔය පටිගිය කියන එක දැන් බලන්න ඔයගොල්ලෝ ඇහිං රූපයක් බැලුවොත් මෙයා හරි ලස්සනයි කියලා ගන්නවා නේ. තත්පරින් දායකක් කියන්නේ ලපයක් වගේ එකක් හොයාගත්තා දෝමනස. ඉතින් ඕගලන්ට හිතනවා ඉතින් එහෙමනම් අපි ඈත් වෙනවනේ ඕකෙන් නේද රූපයෙන් කියලා. ඕක ධර්මයෙන්. ඒ කියන්නේ මේ බැලුම් බෝලයක් වතුර යට යෙබුවොත් ඒක කඩාගෙන බිඳගෙන උඩට එනවා නේ. එතකොට ඒ වගේ තමයි මේකේ මේ බොහොම තදින් ඉන්නවා. දැන් බලන්න අපි 100ක් කෑම කන්න ගිහිල්ලා කෑම දෙILLන්නේ රස කෑම නේද? රස කෑම නේද? දැන් ඕක බොහොම ධර්ම වලට එනවා ඒක. මම උදාහරණයකට කියනවා නම් දැන් ඉතින් ඕගොල්ලෝ ඔන්න වඩේ එකක් අනුන. ඒ වඩේ කෑල්ලක් කෑවෙන් පස්සේ දැන් ඕගොල්ලෝ හිතන්නේ වඩේ එකක් දැක්කම හොඳ වඩේ එකක් කියලා නේද? පළවෙනි කට ගත්ත ගමන් මොකක්ද එන්නේ? ඕගොල්ලන්ට එනවා මේකේ අර රසයක් නැහැ නේ. කලින් වගේ රසයක් නේ පරිතින් වඩේ කල්ලා විස කරනවා. තව කටක් කාලා බලමු. ඒතකොට තව කටක් කාලා බැලුවාන් පස්සේ දැන් ඉතින් ඔන්න පේනවා මේකෙත් නැහැ රසයක්. දැන් ඉතින් බණින්නත් පටන් ගන්නවා නේද? අර අතන කඩෙන් ගත්තනම් මේ හොඳ වඩේ එකක් හම්බ වෙනවායි කියලා. දැන් තදින් ඉල්ලනවා නේද? ඒතකොට පටිගිය කිව්වහම ඕගොල්ලෝ අර වඩේ එක දැකලා යනවට වඩා සැරයි පටිගියෙන් ඉල්ලනවා කියන්නේ. බොහොම සැරට ඉල්ලනවා. ඒක උපදියක් වෙනවා. ඊළඟට මේ අභ්‍යන්තර ආයතන ඇහ කන නාසය දිව ශරීරය මනස ඒවා උපදීන් වෙනවා. ඊළඟට හය ආකාර වූ විඥාන කාය උපදීන් කියලා කියනවා. ඒ කියන්නේ ඇහැ රූපය නිසා චක්කු විඥානි කන සද්දය නිසා සෝත විඥානි ඒක උපදීන් කියලා කියනවා. ඉතින් මේ උපදීන්ගේ දුර්ලභමත් තියෙනවා දෙක ආර්ය ත්‍යාගයයි කියලා කියනවා. ඉතින් දැන් බලන්න අපි මෙතන මේ කියන්නේ මොකද්ද? අපි කියනවා මේ පානාතිපාතේ පාදත්තා දානේ පාමුසාවාදේ පානේද දුෂ්චරිත එපා කියලා අපේ සිත සමාදම් කරගන්න. ඒක නේද ඊළඟට පෙන්නන්නේ චිත්ත සමාධිය. මුසාවාදේ පහ පරුසාවාචේ පහ. ඒ කියන්නේ අපි මේ පෝතලිය සූත්‍රයේ භාවනාවට දැන් මෙතන ඇවිල්ලා තියෙනවා නේද? එතකොට දැන් ඔය චිත්ත සමාධිය ලකුණු කරලා පෙන්නනවා නම් ඒක ලකුණු වෙන්නේ මේ මෙතන මේ පේනවද මේ ජරාවයි පරාමාස කාය ග්‍රන්ථයයි ඒ රේඛාවයි මේ ද්වේෂයයි ව්‍යාදේ වුණ දෙක කැපෙන දැන්ට තමයි චිත්ත සමාධිය තියෙන්නේ. මේ චිත්ත සමාධියට ඉන්න හතුරු දෙන්න තමයි ද්වේෂයයි ව්‍යාදේයි. කොහොමද මේක ඕගලන්ට ඇති වෙන්නේ? දැන් මේක ඇති වෙන හොඳ උදාහරණයක් කියන්න පුළුවන්. දැන් හිතන්න බලන්න මේ ධර්මයේ හොඳයි කියලා ඕගලන්ට ඇඟීමක් ආවනම් ඕගලන්ටත් ඇති වෙන කරුණාවක් මේක තව කෙනෙකුට දෙන්න. ඒක නවත්තන්න බෑ. ඒක තථාගතයන් වහන්සේගේ කරුණාව. මේ ලෝකේ හැම තැනම පැතිරෙන්නේ මේ තථාගතයන් වහන්සේගේ කරුණාව. ඒකෙන් බිඳක් ගෑවුනා නම් දෙන්න මේතෙන්. ඉතින් ওই කරුණාවට තව එක්කෙනෙකුට ගිහින් කියනවා යාළුවා මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා භාවනාවක් තියෙනවා. බොහොම හොඳයි මං කළා ඔයත් කරන්නයි කියලා කියනවා. එතකොට ඒ මොනසේ ඉඳන් කියනවා ඕම එකක් නැහැ. අපේ පන්සලේ ආමුදුරු කියලා දීලත් නැහැ. ඕම එකක් නැහැයි කියලා. ඉතින් පෞරුෂත්වයේ තියෙන මිනිස්සෙක් එහෙම උක කිව්වා නම් ඕගලන්ට හිතන ඕගලන්ට වැරදිලාද කියලා. ඉතින් ඒ පාර සද්ද නැතුව ගෙදර ගිහිල්ලා සතර සතිපට්ඨාන සූත්‍රය අරගෙන බලනවා. එතකොට මේ සතර සතිපට්ඨාන සූත්‍රයේ ඒකේ අවසානට තියෙන්නේ චතුරාර්ය සත්‍ය භාවනාව. ඒකේ අවසානට තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ග භාවනාව. දැන් මොකද කියන්නේ? මට වැරදිලා නැහැ. අර මිනිස්සයා මට බොරු කිව්වනේ නේ. දැන් ඔන්න පහවදා භාවනා කරන්න යන ගිහිල්ලා ආර්ය අෂ්ටාංග මාර්ගය හරහා යමී කිව්ව ගමන් එක පාට මොකද වෙන්නේ? අරයමට බොරු කිව්වයි කියන එක එනවා. ඒ කියන්නේ අපි එකපාරක් මනෝ සංචේතනාවෙන් පාරෙන් යනවා මම හරි කියලා. එතකොට අරයමට බොරු කිව්වනේ මුසාව නේද? එයා බොරු කිව්වයි කියලා තව පාරක් මේකෙන් යනවා. දැන් ඉතින් මේ දෙක එකට ඇතිල් දෙනවා. සිත එකඟ වෙන්නේ නැහැ. මං කියන්නම් ඕගලන්ට කවුරු හරි කිව්වොත් ඕගලන්ගේ නහය ඇදයි කියලා ඕකට එච්චර තරහ යන්නේ නැහැ ඕගලන්ට. ඕගොල්ලෝ කියාවේ ඕකින් හැමෝගෙම අඩුපාඩුවක් තියෙනවනේ කියන්නේ. හැබැයි මේ ධර්මයට කවුරු හරි ගරහනවනේ මේක පියෝනි මේකේ වැරද්දක් නැහැ. එතකොට ඒකට දොස් කියනකොට ඕගලන්ට හරියට තරහ යනවා. ඉතින් මට ওই ප්‍රශ්නේ ඉස්සර තිබුණා. එතකොට ඔය මම රහතන් වහන්සේගෙන් ඇහුවා මේකෙන් කොහොමද ගැලවෙන්නේ කියලා. රහතන් වහන්සේ කිව්වා ස්ටොප් බෝඩ් එක තියෙන්නේ පාර හදනකොට නවතින්න කියලා අල්ලන්නේ. අන්න ඒක තමන්ගේ පැත්තට හයි කරගන්න කියලා. එතකොට මම හරි කියලා කියන එක නෙමෙයි නැති වෙන්නේ නේ. එතකොට මම හරි කිව්වොත් තමයි අරය වැරදි කියන එක මගේ මනසෙන්ම හදන්නේ. එතකොට අර සිතුවිල්ල මැරෙනවා. ඒ මැරුණාට පස්සේ ප්‍රේක් එක අතහරිනවා. අර තමන්ගේ දැකපු සත්‍යයට තමන් එන්න ඉඩ අරිනවා. ඉතින් ඕක හොඳ උපකරණයක්. ඔය ගෙවල් වල තාත්තා පුතත් එක්ක අම්මා දුවත් එක්ක රණ්ඩු වෙනවා නේ. මොකද්ද ඒ ගැටෙන්නේ? මේ මනෝ සංචේතනා පාරේ තියෙන දිට්ටි දෙකක් ගැටෙන්නේ. තාත්තා හිතනවා තාත්තා හරි කියලා, පුතා හිතනවා පුතා හරි කියලා. රහතන් වහන්සේ නිතරම කියන්නේ කරුණාව තියාගන්න ආලේ අතහරින්න කියලා. දැන් බලන්න අල්ලපු ගෙදර ළමයට කිව්වොත් එහෙම ඕගොල්ලෝ පුතේ මෙන්න මේකයි හරි එක මේකයි වැරදි එක කියලා. එයා උක අහන්නේ නැහැ කියලා ඕගොල්ලන්ට ඇති ප්‍රශ්නයක් නැහැ නේ. අන්න තමන්ගේ කාට කිව්වම තමයි ප්‍රශ්නේ. මොකද ආලය නිසා නේද? එතකොට ආලේ අතහැරියා නම් මේ තමන්ගේ ළමයාත් එකයි පිට ළමයාත් එකයි දෙන්නටම කියන්නේ එකම දේ නේද? එතකොට ඒ පුතේ දැන් වුණත් ඒ දරුවා ගුරාගෙන එනකොට කියන්න පුතේ මේකයි හරි එක මේකයි වැරදි එක කැමති එකක් කරගන්න. එතකොට අර අරය ගුරාගෙන එන එක එහෙම නතර වෙලා යන. එතකොට දැන් ඉතින් මේ ව්‍යාධිය ඇති වුණොතින් ඕගලන්ට දේශය කියන එක ඇති වෙනවා. ඒක පෙන්වන්න පුළුවන් ඩයග්‍රෑම් එකකින්. මේකට කියනවා මේ සම්මා වාචා ඩයග්‍රෑම් එක කියලා. මේක ඕගොල්ලෝ ළඟ නැහැ. මේ ස්ක්‍රීන් එකේ බලා ගන්න මෙතන මේ රතු පාටින් ඉරිය ඇඳලා තියෙන්නේ. මේ පෙන්වන්නේ අපි රාග සල්ලෙන් අල්ල කරපෝනවා කියන එක. ඉතින් අපි කෑමක් නම් කකා ඉන්න කැමති. ඉතින් මේ කෑම කකා ඉන්නකොට මොකද වෙන්නේ? අර සීයට වගේ රසාංකුර යනවා ජරාවටපත් වෙනවා නේද? එතකොට අන්න පේනවාද මේ පොඩියට ෆෝන් එක වගේ ව්‍යාපාදයේ කියන එක ඇති වෙනවා. එතකොට දැන් ඉතින් මෙයා මේක වෙලා වටපිට බලනවා. බැලුවාම පේනවා අන්න තරුණ අය යසාගේට ඉන්නවා. අන්න මේ පැත්තෙන් ඊර්ෂ්‍යාවට ගියා. මේ පැත්තෙන් දේශයේ කියන එකට යනවා. පේනවාද ෆෝන් එක ලොකු වෙනවා. දැන් ඉතින් මෙතන මේ ලියලක් තියෙනවා. අපිට අභිජ්ජාව තියෙනවා නම් අපි ජරාවටපත් වුණා කියලා දැක්කාම ව්‍යාපාදයේ ඇති වෙනවා. නැවතත් පෙන්වනු අභිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි තියෙනවා නම් තමන් රෝගී වුණා කියලා දැක්කාම දේශය ඇති වෙනවා. නැවතත් පෙන්වනු අපිට අභිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි අවිද්‍යාව තියෙනවා නම් මරණීය වූ බව දැක්කාම අන්න මෝහය ඇති වෙනවා. බොහොම වටිනා ධර්මයක් ඔගලන්ට මේ වෙලාවේ ඕන වෙන්නේ මේ මැද්දේක විතරයි. අපිට අභිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි තියෙනවා නම් තමන් රෝගී වුණයි කියලා දැක්කාම දේශය ඇති වෙනවා. එතකොට එමනම් එකකින් අනිත් එක ඇති වෙනවා නේද? ඉතින් මේක බොහොම වටිනා ඩයග්‍රෑම් එකක්. මේ මුසාවාදයෙන් පරුසාවාචී, පරුසාවාචයෙන් පිසුනා වාචී, එකේ මෝහේම ඇති වෙන හැටි මේක පෙන්නවා. සම්මා වාචා ඩයග්‍රෑම් එක ඕගලන්ට පස්සේ කාලේ භාවනා කරන්න පුළුවන්. එතකොට දැන් මම දැක්කේ කොහොමද දන්නවද මේක? මේක හරියට මම දැක්කා මෙතන මැග්නම් දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේ ද්වේෂයයි ව්‍යාධියයි. එතකොට ඒක මැද්දෙන් අර චින්ත ධාරාවක් ඉලෙක්ට්‍රොනික බීම් එකක් යනවා. දැන් මොකද වෙන්නේ? දෙපැත්තට ඇදෙනවා නේ. සිත එකඟ වෙන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ ප්‍රඥාවෙන් යුතුව බැලුවා නම් ඉස්සෙල්ලා භාවනාවේදීත් ඔයගොල්ලෝ එහෙම එකක් දැක්කා. දැන් බලන්න මේ වේදනාවට ලණු දෙකක් ඇදලා තියෙනවා නේ. එකක් ගිද්දි ලෝභයෙන් අදිනවා, අනිත් එක නිന്ദා රෝසයෙන් අදිනවා. අපි වේදනාව සඳහා තමයි චිත්ත සංස්කාර හදන්නේ. එතකොට දැන් බලන්න මේකට ලණුවක් ඇදලා තියෙනවා නම් ඒ ලණුව දෙපැත්තට අදිනකොට මේක හෙල්ලෙනවා නේ. අර චිත්ත ධාරාව ඒක පවතින්නේ නැහැ. ඉතින් මේ දෙන්න නැති කරගන්න අපි මේ ඉද්ධිපාදය වඩන්න ඕන. දැන් ඉතින් අපි ඉද්ධිපාද වඩන හැටි කුත් ඉගෙන ගත්තනේ. මතකද පළවෙනි දවසේ? භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත ප්‍රඥා. භාවිත කාය කිව්වහම මොකක්ද ඒකේ තිබුණේ? මතකද සම්මා කම්මන්තයයි සම්මා ආජීවයයි නේද? ඒතකොට සම්මා කම්මන්තේට ඔයගලන්ට පේනවා මේ පානාතිපාතයයි අදත්තාදානේ ඒවයි පහ. එතකොට එහෙමනම් කාය සංස්කාර නිරෝධේන චතුත්ථ ධ්‍යාන සමාපත්තිය, ඒකෙන් අපිට ඇති වෙනවා ඡන්ද සමාධි. භාවිත සීල සම්මා වාචාවයි සම්මා වායාමයයි. ඒ කියන්නේ මුසාවාදේ පහ, විසුනා වාචේ පහ. එවනම් වචී සංකාර නිරෝධේන ဒုတိය ධ්‍යාන සමාපත්තිය, ඒකෙන් චිත්ත සමාධි. භාවිත චිත්ත, ඒකදී සම්මා සංකප්පයයි සම්මා සමාධියයි. සම්මා සංකප්පේදී නික්කම්ම අව්‍යාපාදාමේස. දැන් කිද්දි ලෝභේ තියෙන නික්කම් මේ නේද? මේක එපා කියන එක නේ කියන්නේ. කිද්දි ලෝභේ එපා. නින්දා රෝසේ එපා. එතකොට එහෙමනම් අපිට විරිය සමාධිය කියන එක ඇති වෙනවා. ඊළඟට භාවිත ප්‍රඥා. ඒකේ තියෙන සම්මා දිට්ඨියයි සම්මා සතියයි. ඔය ඉහෙළම සම්මා දිට්ඨියේ තියෙන්නේ ඔය දුක්ඛ නිරෝධ සත්‍ය විතරයි. දැන් බලන්න මෙතන ක්‍රෝධෝපායාසේ එපා, මානෙ එපා. දැන් බලන්න ක්‍රෝධෝපායාසේ මතකද අපි ඉගෙන ගත්තා? පළතුරු ගෙඩිය කාලා ඉන්නත් බෑ, පළතුරු ගෙඩිය විසිකලා ඉන්නත් බෑ. එහෙමනම් නිවනේ පිටත දෙයක් ගන්නෙ නෑ. එහෙනම් දෙකම එකයි කියලා පේනවා නේද? එතකොට එහෙනම් අපිට ඒකෙන් විමර්ශා සමාධිය. එහෙනම් ඡන්ද චිත්ත විරිය විමර්ශාගෙන ඉද්ධිපාදිය වැඩෙනවා. එතකොට මේ හතර දෙන්න අයින් වෙනවා. දැන් බලන්න දැන් ওই කාමයේ වරදවා හැසිරෙන පුද්ගලයා ඒක සඳහා ලස්සන කාන්තාව, ලස්සන පුරුෂයෝ ඇති කියලා හොඳ හොයනවනේ. මොනවද එයා හෙව්වේ? සුඛවන රූප. සුඛවන රූප. බලන්න මේ පෝතලිය සූත්‍රේ පුරාම තියෙන්නේ සුඛවන රූප හොයන එක නේද? බලන්න අයිය අපි පානාතිපාතේ කරන්නේ. අන්න අර මනුස්සයා අහිංසකව පළතුරු ගෙඩියක් කාලා ඉන්නවා. එක වේලක් කනවා, තව වේලක් කනවා. අන්න දැක්ක එක්කෙනෙක් කුකුල් පට්ටියක් එහෙම දාගෙන ගුගුල් මාස් කාලා බෙන්ස් කාර් එකේ යනවා. ඒ පාර මියක් කල්පනා කරනවා මාත් ඕක කරනවා කියලා. මොකටද පානාතිපාතේ කරන්නේ? සුඛවන රූප හොයන්න. හොඳට ගුගුල් මාස් කාලා එහෙම ඉන්න නේද? අදත්තා දාන කරන්නේ. ඔගොල්ලෝ දන්නවා ඔය මහා බෝසත්තු තොරගම් කරනවා නේ. මේ කාලා ඉන්නවා මදිවට කල්පනා කරනවා තව හොඳට කාලා තව හොඳ කාර් වල යන්න පුළුවන් කියලා. මොනවද හොයලා තියෙන්නේ? සුඛවන රූප. මුසාවාද කරන්නේ. පළතුරු ගෙඩිය කුණු කෑල්ල කපලා කාලා අපි කියනවා සුඛයි කියලා නේ. එතකොට හොයලා තියෙන්නේ සුඛවන රූප. මේ පලාස කරන්නේ. තමන්ගේ මේ තීන රස්සාවට වඩා අර රස්සාව අරකට ගියා නම් තව හොඳට කාලා ඉන්න පුළුවන් නේද? එතකොට මේ පෝතලේ සූත්‍රයේ පුරාම තියෙන්නේ සුඛවන රූප හොයන එක. ඉතින් අපි දන්නවා නම් මෙතන මේ දුක්ඛ සමුදාය සත්‍ය මේක කළා ඇති වෙන්නේ මොකද්ද? දුකයි ඇති වෙන්නේ නේ. සුඛෝන රූප හොයන්න කියලා. එතකොට ඒක දන්නවා නම් එහෙනම් අපි සුඛෝන රූප හොයන්න යන්නේ නැහැ. ඉතින් ඒක අතහැරියාම අන්න අර ඉද්ධිපාදයෝ ඒක තමයි පෙන්වන්නේ නේද? එතකොට චත්තාරෝ ඉද්ධිපාදා චන්ද චිත්ත විරිය මංසා ඉද්ධිපාදය වැඩෙනවා. එතකොට මේ බුරුමේ පාලි භාෂාවෙන් තියෙන ත්‍රිපිටකයේ තියෙන චත්තාරෝ ඉද්ධිපාදා කියලා. ලංකාවේ තියෙන ත්‍රිපිටකයේ තියෙන තපසයි කියලා. ඉතින් මේකේ හරියක තමයි බුරුවේ තියෙන්නේ. එතකොට ඉතින් ඉද්ධිපාද වැඩුවාට පස්සේ අර හතුරු ටික ගියා. ඒලා තමන් කරුණාවෙන් අප්‍රමාණයට යනවා. ඉතින් කරුණාවෙන් අප්‍රමාණයට ගියාම ඕගොල්ලෝ කරුණාව පවත් කරනවා. අනිත්‍යයටත් වතුරෝන. දැන් ඕගලන්ට පේනව නේද? මෙතන ඕගොල්ලෝ භාවනා කරනකොට ඕගලන්ගේ සිත එකඟ වෙනවයි කියලා. ඒකේ හේතුව මොකද දන්නවද? ඔය අකමිට බ්‍රහ්ම ලෝකේ රහතන් වහන්සේලායි මමයි පෙලක් ගුරුවරුයි ඕගලන්ට කරුණාව පවත් කරනවා. එහෙම පැවැත්වුවාම ඕගොල්ලෝ ඉන්නේ මෙන්ටල් කුෂන් එක. දැන් ඉතින් ඕක උතෝර භාවනා කරගන්න පහසු වෙනවා. දැන් ඕවා තමයි මේ බුදුහාමුදුරුව භාවිතා කරපු ක්‍රම. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා තථාගතයන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවැදිලා පැයක් ඉන්නවා කියලා නේද? මොකක්ද ඒක කරනවා කියන්නේ? මේ මගපල් ලබන්න පුළුවන් කාටද කියලා බලනවා කියලා නේද? ඉතින් තථාගතයන් වහන්සේගේ මහා ප්‍රඥාවට බුදුහාමුදුරන්ට ඔහොම පැයක් ගත කරන්න ඕනේ නැහැ. අර කඳුපල්ලන් වාගේ තථාගතයන් වහන්සේට පෙන්නනවා, පේනවා. එතකොට බුදුහාමුදුරෝ යම්කිසි දිශාවකට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ දිශාවට ඒ කරුණාව පවත් කරනවා. පැවත්වාම ඒ මනුස්සයන්ව නැන් වෙනවා. දැන් මට පුළුවන් ඕස්ට්‍රේලියාවේ ඉඳන් මේ ලංකාවේ ඉන්න මනුස්සයෙක්ව ඇහැරවන්න කරුණාව පවත් කරනවා. ඉතින් බුදුහාමුදුරෝ කොච්චර බලගත්තද නේද? එතකොට දැන් ඉතින් බුදුහාමුදුරෝ ඊට පස්සේ ඒ ප්‍රදේශයට ගිහිල්ලා අර ධර්මයේ කිව්වහම අර නැංවිච්ච සිතට ඒගොල්ලන්ට ඒ ධර්මය ගන්න පුළුවන් වෙනවා, මගපල් ලබන්න පුළුවන් වෙනවා. ඉතින් ඕගොල්ලන්ටත් ඒක පාවිච්චා කරන්න පුළුවන්. දැන් ඉතින් හිතන්නකො ඕගොල්ලෝ මේ ධර්මය ඉගෙන ගත්ත කරුණාවෙන් අප්‍රමාණට යන. කියලා දැන් හිතන්නකො මෙතන මහත්යයි ඉන්නවා, නෝනා නැහැ. නෝනා ඉන්නවා, මහත්යයි නැහැ. නෝනායි මහත්යයි ඉන්නවා, ළමයා නැහැ. ඒ පාර ඕගොල්ලෝ මේක ඉගෙනගෙන ගිහිල්ලා අර ඒ ළමයාට කියලා දෙනවා මේ මෙත්තාවෙන් මෙත්තා සූත්‍රය ගන්නකො නේද? අර්ණීමෙත් සූත්‍රේ භාවනා කරන හැටි කියලා දෙනවා. එයාට ඒක කියලා දීලා එයාට භාවනා කරන්න ඉයි කියලා ඕගොල්ලෝ භාවනා කරන්නේ නැහැ. ඕගොල්ලෝ කරුණාවෙන් අප්‍රමාණයට යනවා. ගිහිල්ලා අරගොල්ලන් අරයට කරුණාව පවත්නවා ඒ වෙලාවේ. ඉතින් එයාත් ඉන්නේ අර මෙන්ටල් කුෂන් එක එයාටත් භාවනා කරගන්න පුළුවන් වෙනවා. එතකොට දැන් මේකේ එහෙමනම් ඕගොල්ලෝ දන්නවා මේ දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤාව. එතකොට මේකේ භාවනා පහම ඕගොල්ලෝ දන්නවන්නේ ආහාරේ පටිකුලතා සංඥා වමනේ කියලා බැලුවේ. ඊට පස්සේ දෙතිස් කුණු වේකලා ජරායස්මෙන් ඇතිච්ච ජරාලේ කියලා නේද? ඊට පස්සේ හලිතකාණී සූත්‍රයත් එක්ක සබ්බ ලෝකේ අනිරත සංඥාවර මුසාවාදේම අයින් කරේ නේද? ඊට පස්සේ සබ්බ ලෝකේ අනිරත සංඥාවයි සබ්බ සංකාරේසු අනිච්ච සංඥාවයි දදතු පුඤ්ඤම් බවටිති ගාතාවත් එක කළා. මරණ සංඥාව ඊයත් කළා, පෙරේදත් කළා, අදත් කරන්න පුළුවන්. ඉතින් මේ පහම කරන්න ඕනේ නැහැ. ඔබලගේ හොඳම එක ගන්න. දැන් අර වමනේ හොඳ වෙච්ච එක්කෙනා ඒක ගන්න. අර මලසිරුරි භාවනා හොඳ වෙච්ච එක්කෙනා ඒක ගන්න. තෙතිස් කුණ භාවනා හොඳ නම් ඒක ගන්න. පලින්දකාණී සූත්‍රය හොඳ නම් ඒක ගන්න. දදුතු පුඤ්ඤම් පවට්ටි ගාතාව රසූචි පටවේ මගේ නෙමෙයි කියලා ගත්තේ. ඊ අවශ්‍යකල ඒක හොඳ වෙච්ච එක්කෙනා ඒක ගන්නවා. තමන්ගේ බෙස්ට් එක හොඳම එක ගන්න. ඉතින් මම ඔයගලන්ට උදව්වට කියන්නම්. ඔය පාරේ මිනිස්සෙක් පොලිතින් බෑග් එකක් එක්ක වමනෙහිම අරගෙන යනවා නම් බෑග් එකක දාගෙන ඕගොල්ලෝ බලනවා නෑ නේද? ඇයි එහෙනම් බලන්නේ? තේරෙනවද මොකද්ද කියන්නේ කියලා? ඔය පාරේ යන්නේ මොනවද? වමනි බෑග් නේද? අර බඩේ හැම විතරයි වෙනසකට තියෙන්නේ. ඒක ඇතුලේ තියෙන්නේ වමනි. ඒක දන්නවනම් විතක්ක ਵਿਚාර කරන්න ඕනේ නෑ. වමනි කියලා දන්නවනම් කෙලින්ම මේ දෙවෙනි ධානයටම Tamanට යන්න පුළුවන්. එතකොට ඒකේ දෙවෙනි ධානයේ විතක් උචාරවලින් තොරව ප්‍රීති සුඛ ඇතුව ඉන්න පුළුවන්. එතනින් අපි එනවා වේදනානු පස්සනාවට. මේක අමතක කරන්න එපා, වටිනාම කොටස. කොහොමද කරන්නේ? ඉති වේදනා, ඉති වේදනාය සමුදයෝ, ඉති වේදනාය අස්තංගෝ නේද? එතකොට වේදනාවේ සතුට සොයනෝ, ප්‍රකාශ කරනෝ, පිළි අරගෙන තබාගනිමු. අභිනන්දති, අභිවදති, අජෝසා යතිටති. එතකොට වේදනාවේ සතුට ඇති වෙනවා. ඒක තමයි නන්දි. නන්දියෙන් උපාදානෙ. ඒ කියන්නේ සීලබ්බත උපාදාන. අනාගත භවයේ දැඩිව ගන්නවා. එහෙනම් උපාදානෙ භවය. එතකොට තණ්හාව තමා තුළ පවතින. භවෙන් ජාතිය. ජාතිය ඇති වුණා නම් අන්න දුක්ඛේ පාර්සල් එක එනවා නේ. ජරා මරණ ශෝක පරිදේව ඔක්කොම ඇති. ඊළඟට අපි අස්තංගමේ කියන එක බලමු. නාබිනන්දති නාබිවදති නාජෝසායතිත්‍ති. වේදනාවේ සතුට සොයන්නේ ප්‍රකාශ කරන්නේ ඉලි අරගෙන තබාගෙන ඉන්නේ. එමනම් වේදනාවේ සතුටක් නැහැ. එතකොට එමනම් නන්දියක් නැහැ නේද? නන්දිය නැත්තම් උපාදානෙ නැති වෙනවා. සීලබ්බත උපාදානෙ නැති වෙනවා. උපාදානෙ නැති වෙනවා නම් පවතිනා වූ තණ්හාවක් නැහැ. එහෙනම් භවය නිරෝධ වෙනවා නේද? භවේ නිරෝධ වෙනවා නම් ජාතිය නිරෝධයි. එහෙමනම් ජරා මරණ ශෝක පරිදේව ඔක්කොම නිරුද්ධ වෙනවා කියලා බලන්න. එතකොට ඒක ගලාට පස්සේ ඕගොල්ලෝ එනවා මේ බ්‍රහ්ම විහාරයේ කියන එක. එතකොට දැන් අපි මෙත්තාවෙන් අප්‍රමාණයන්ට හැටි අපි ඒක කළානේ. අන්න ඒක මෙතෙන්ට එන්න ඕනි. දුක්ඛාපටිපදා දන්දා විඥාවේ අපි දුක්ඛ සත්‍යයෙන් පටන් අරගෙන ඒතුරු ටික කරගෙන යනවා. අර ගොම්බෙට්ටි ඉන්න පණුවා නේද? ඒකෙම ඉපදිලා, ඒකෙම ජරා වෙලා, ඒකෙම ලෙඩ වෙලා, ඒකෙම මැරලා යනවා කියුවේ නේද? ජාති ජරා ව්‍යාධි මරණ. ඊළඟට පේනවා මේ ගොම්බෙට්ටි ඉන්න පණුවා කිසිම ආකාරයකින් සනීප කරන්න බෑ. මොන බේත දුන්නත්, මොන ධර්මී ඉගැන්නුවත් ඒ සතා මැරෙනවා, මැරෙනවාම තමයි නේද? සත්‍යාදිත්‍යානේ තා මේ ලෝකේ තියෙන ඔක්කොම මොසා මෝස ධර්මය. යම්කිසි සත්‍යයක් අමෝස ධර්මයක් තියෙනවා නම් නිර්වාණය පමණයි. එවනම් පවතින්නේ නැහැ. විඥාණයට තියෙන කැමැත්ත බැහැලා යනවා. පවතිනා වූ නිර්වාණයට කැමැත්ත ඇති වෙනවා. ඡන්ද සමාධි. ඡන්ද සමාධියට ඉන්නවා හතුරු දෙන්නේ කබිච්ඡා දෝමනස. ඒක නැති කරගන්න ඕගොල්ලෝ ඉන්ද්‍රිය සංවර කරගත්තා නේද? ඒ පාර අපි ඇවිල්ලා තිනවා මෙත්ත සූත්‍රේ භාවනාවට. සංත්‍රින්දියෝච නිපකෝච අපගබ්බෝ කුලේසෝ අනුවින්දෝ කියලා මෙත්ත සූත්‍රේ භාවනාව කරගෙන ගියාම නයි ජාතු ගබ්බසෙයයන් උනරේදී තියෙන්නේ. අර වමනේ ගොඩාසට වෙන් ගන්න යන්නේ නැහැ නේද? එතකොට තමයි මෙත්තාවෙන් අප්‍රමාණී කරා ගමක් කරනවා. එතකොට මේ කාරණා පහ මේ බ්‍රහ්ම විහාරයේ වේදනානුපස්සනාවයි බ්‍රහ්ම විහාරයේ අතරට එන්න ඕන. ඉතින් අයිය අපි මෙත්තාව පවත්න්නේ මේ රූපේ නිසා අපි හැමෝටම හානියක් වෙලා තියෙන්නේ. ඒක අපේ පූර්ව කර්මය මේක හදාගත්තානේ නේද? ඉතින් ඒක නිසා අපි මෙත්තාව පවත්නවා. අනිත් අතට අපිට විද්‍යාමාන වෙච්ච සත්‍යය පේනවා. මේ රූපේ හදාගත්තා කියන්නේ අපි කාමයේ වර්ධවා හැසිරෙලා තියෙනවා. එහෙමනම් අපිට මෝහය තියෙනවා. මෝහය තියෙනවා නම් ලෝභයයි දේශයයි ඇති වෙනවා. එතකොට එහෙමනම් මේ ලෝභ දෝෂ මොහො තිනවා කියලා දැනගෙන ඒක පහ කරන්න විරියක් නේද? උප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගං ආති පජාති. අපිට ඉපදිලා නැති, අපිට ඉපදිලා තියෙන ලාමක පාපක අකුසල කර්ම ලෝභ දේශ මොහ. එතකොට ඒවා තිනවා කියලා දැනගෙන පහ කරන්න තමයි විරියක් ගන්න. ඒ විරියෙන් යුතුව ඉන්නකොට එයා දැක්කා. දැන් බලන්න මෙතන මේ වේදනානුපස්සනාවේදී දැක්කා වේදනාවට තණ්හා වෙලා තමයි මේක සිද්ධ වෙන්නේ. බ්‍රහ්ම විහාරයේදී දැක්කා දුකයි කියලා. එහෙමනම් දුක්ඛ සමුදාය සත්‍ය කියන එක දැක්කා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. එතකොට හැමදාම ගිරව වාගේ මේ දුකයි දුක ඇති වෙන්නේ තණ්හාව නිසා කියලා කී කියා ඉන්නේ නැතුව අපි ඒකට පිළියමක් කියදුවා. මොකද්ද? අපි අතහැරියා. අන්න ඒක තමයි චාගා දිට්ඨානිය. සීල උපදීන්ගේ දුර්ලභමක් ඇද්ද උත්තම වූ ආර්ය ත්‍යාගය. එතකොට අපි ඉගෙන ගත්තා මේ දුෂ්චරිතයන් කියන පානාතිපාත දත්තා දාන ඒ වගේ ඒවා එවවිලා උපදී. එතකොට එහෙනම් මුසාවාද එපා කියලා එහෙම සිත සමාදම් කරගත්ත එක තමයි චිත්ත සමාධිය. දැන් පේනවද මේ වෙලාවේ ඔයගොල්ලෝ ඇවිල්ලා තියෙන පොතලී සූත්‍රේ භාවනාවට නේද? එතකොට අපි පෙන්නවා මේ චිත්ත සමාධියට ඉන්නවා හතුරු දෙන්නේ. මෙතන මේ දේශයයි ව්‍යාධියයි. ඉතින් මේ දෙක නැති කරගන්න අපි ඉන්ද්‍රිය මේ මේ දෙක නැති කරගන්න අපි ඉද්ධිපාදයන් කියනේම වඩන්න ඕනේ. එතකොට ඒකත් වැඩෙන්නේ මේකෙන්මනේ. භාවිත කාය, භාවිත සීලා, භාවිත චිත්ත, භාවිත ප්‍රඥා. ඉතින් දෙක දෙක ගන්න. පානාතිපාත එපා, අදත්තා දාන එපා. එතකොට තමන්ට ඡන්ද සමාධිය. භාවිත සීලා, මුසාවාද එපා, විසුනාවාච එපා. ඒකින් අපිට චිත්ත සමාධිය. ඊළඟට භාවිත චිත්තා, ගිද්දි ලෝභ එපා, නින්දා රෝස එපා, ඉන්ද්‍රිය සමාධි. ඊළඟට භාවිත ප්‍රඥා, එතෙන්දී ක්‍රෝධෝ දැඩි වේස, කෝපෝ පායාස එපා. ඒ වගේම මෙතන මානේ එපා. ඒතකොට මේ දෙක අයින් කරාම අපිට ඇති වෙනවා ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන ඉද්ධිපාදයන් හතර, දැන් ඔක්කොම සම්පූර්ණයි. එතකොට දැන් අපි පෙන්නා දුන්නා අපි මේ පෝතලී සූත්‍රයේ පුරාම අපි කර කර ඉඳලා තියෙන්නේ මේ සුකෝණ රූපණි හොයලා තින්නේ නේද? පානාතිපාතකලේ සුකෝණ රූප. දැන් ඉතින් ඇති වෙන්නේ දුකයි කියලා දන්නවනම්, දුක්ඛ සමුදාය සත්‍ය දන්නවනම්, එහෙනම් අපි සුකෝණ රූප හොයන්නේ නැහැ. එතකොට ඒවා සුකෝණ රූප හොයන එක අතහැරියාම තමන් කරුණාවෙන් අප්‍රමාණී කරා ගමන් කරනවා. එතකොට කරුණාවෙන් අප්‍රමාණීට ගියාම කරුණාව අනිත්‍යයට වතුර වෙනවා. ඒකයි කරන් තියෙන භාවනාව. එහෙමනම් අපි මේක සාකච්ඡා කරගෙන ඊට පස්සේ අපි භාවනා කරමු.